ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
කොරනා වසංගතය පැතිරීමත් සමග ඔස්ට්‍රේලියානු රජය විසින් ඔස්ට්‍රේලියාව තුළ මේ වර්ෂය ප්‍රජාව අතර පැතිරීම හඳුනා ගැනීම සඳහා කොවිඩ් සේෆ් නමින් ජංගම දුරකථන සඳහාවන ඇප් එකක් ඉදිරිපත් කළා. ඉතින් රජය විසින් සියලු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේ මේ ඇප් එක බාගත කරගන්නට කියලා. ඉතින් මේ පිළිබඳව යම් කිසි සැකයක් ඔබට තිබෙනවා නම් ඔබගේ පෞද්ගලික තත්ත රජයට ලබා ගැනීමට මේ ඇප් එක හරහා පුළුවන් යයි යම් කිසි සැකයක් ඔබට තිබෙනවා නම් ඒ පිළිබඳව තමයි අද SBS සිංහල වැඩසටහන් කතා බහ කරන්න මේ අපි සූදානම් වන්නේ. ඒ සඳහා අපේ කතා බහට අපි එකතු කරගන්නවා මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂාව පිළිබඳ වෘත්තකයෙකු වන චම්පික යටගම මහතා. චම්පික, අපි ඔබ අයිබුවන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
චම්පික,
මේ කොවිඩ් සේෆ් ඇප් එක මං හිතන්නේ දැන් සති කිහිපයකට පෙර තමයි ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන්නේ. ඉතින් මේ ඇත්තටම ක්‍රියා කරන්නේ කොහොමද? මං කැමති ඒ පිළිබඳව මුලින්ම කතා කරන්න.
ඔව් චරිත, ඒ කියන්නේ කිව්වාගේ අප්‍රේල් අන්තිම සතිය, මට මතක විදිහට අප්‍රේල් 26 ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බොහොම ලොකු කැම්පේන් එකක්, ලොකු ව්‍යාපෘතියක් විදිහට තමයි මේක ඉදිරිපත් කරේ. ඒගොල්ලෝ ඒ දවස්වල කිව්වේ 40%ක්වත් ජනතාව මේක ඩවුන්ලෝඩ් කරගත්තොත්, නැත්නම් මේක බාගත කරගත්තොත් එයාලගේ ස්මාර්ට් ෆෝන් වලට එයාලට මේ ප්‍රජා ව්‍යාප්තිය, කමියුනිටි ට්‍රාන්ස්මිෂන්ස් කියන එක බොහොම පළදායි විදිහට නවත්ත ගන්න පුළුවන්. සහ මේ වැළඳිච්ච අය හරහා බෝවෙච්ච අනිත් අය, ඒ ක්ලස්ටර්ස් අඳුර ගන්න සෑහෙන මේ කාර්යක්ෂමව මේක යොදා ගන්න පුළුවන් කියන පණිවිඩයත් එක්ක මේක ඔවුන් නිකුත් කර අප්‍රේල් 26 සතියේ දවස් 3ක් ඇතුළත ඇත්තටම මිලියන 3ක් මේක බාගත කරගත්තා. නමුත් දැන් ඔබ කිව්වාගේ දැන් සති 5ක් වෙන. ඒ කියන්නේ ඒ ලක්ෂ ඒ මිලියන 3 දැන් මිලියන 6ක් දක්වා වර්ධනය වෙලා තිනවා. දැන් ඔබට පැහැදිලි ඇති ඒ මිලියන 3 දෙගුණ වෙන්න මාසයක් ගියා. දවස් 3 කාපු මිලියන 3. ඉතින් දැන් අපි දකින දෙයක් තමයි මේ ජනතාව අතර දැන් මේ රෙස්ට්‍රික්ෂන්ස් අඩු කරාට පස්සේ දැන් මේ කොවිඩ් සේෆ් ඇප් එක ගැනත් නැහැ, අපි මානසික හැටියක් වෙන්නේ නැති. දැන් ඒ ගැන එච්චර උනන්දුවක් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන බොහොම කාලීනයි මේක ගැන කතා කරන්න ගත්ත එක. මොකද තාම ඇප් එක තියෙනවා, තවදුරටත් ඒ ඩවුන්ලෝඩ් කරගත යුතුයි. ඔබේ ප්‍රශ්නෙට පිළිතුර, ඒ කියන්නේ මේක සරලවම කියන විදිහට නම් මම හිතන්නේ මෙහෙම හිතන්නේ. දැන් ඔබ හිතන්න තනිකරම ෆෝන් එක අමතක කරන්න. අපි ගාව හිතන්න තියෙනවා ඩයරියක්. මේ ඩයරියේ මම ලියනවා හැම තිස්සෙම මං ගාවට ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරන කවුරු හරි හිටියොත් මයාගේ නම ලියනවා. ඒ කියන්නේ ඔබ මාත් එක්ක ඇවිල්ලා කතා කරොත් විනාඩි 15ක් විතර මීටර 1.5ක් වගේ ඇතුළත මාත් එක්ක කතා කර මගේ නම ලියාගන්න. ඉතින් ඒ වගේ මම දවස් 21ක් වෙනකන් මාත් සමීපෙට වැඩ කරපු අයගේ නම් ලැයිස්තුවක් හදනවා. දවස් 21 පැන්නට පස්සේ මං 21 වඩා පරණව කපලා දානවා. දැන් මෙහෙම වුණාම ඊට පස්සේ මට රෝගය වැළඳුනොත් ඊට පස්සේ අපි තුමු සෞඛ්‍ය ශිෂ්‍යයේ වෘත්තිකයතල මගෙන් අහනවා ඔබතුමා ඒ අන්තිම දවස් 21 තුල කතා කරපු කට්ටිය ළඟින් ආශ්‍රය කරපු අය කවුද? මං කියනවා මෙන්න මේ ඩයරිය තියෙනවා නම් ලයිස්තුව. ඒක ඊට පස්සේ අර යහනවාට මට ඒක භාවිතා කරන්න පුළුවන්ද කියලා. මං කියනවා ඔව් භාවිතා කරන්න පුළුවන්. දැන් කොවිඩ් සේෆ් ඇප් එක කියන්නේ මෙහෙම දෙයක්. සරලව හිතුවොත් මේ ඩයරිය ඩිජිටල් වෙනවා. ඒ සහ ඔයාට ලියා ගන්න අවශ්‍ය නැහැ. ඔබගේ ෆෝන් එක ඔබ වෙනුවෙන් ඒ ඩයරිය තියාගන්න. ඒක තමයි සරලව මේක ගැන කිව්වොත්. මොකද රෝගිය වැළඳෙන කෙනාට තියෙන්නේ කැමැත්ත දෙන්න සෞඛ්‍ය ශිෂ්‍යයේ ඒ කට්ටියට. ඇප් එකේ කරන්නේ ඒ දෙයම තමයි. ඇප් එකේ කරන්නේ පොඩි වෙනසකට තියෙන්නේ ඇප් එක මේක එන්ක්‍රිප්ටඩ් රෙෆරන්ස් ඐඩියක් විදිහට තමයි ලියාගන්නේ. ඒ කියන්නේ දැන් මගේ සමීපට අපි හිතමු තව ඔය ඇප් එකේ තියෙන ඔබ ඇවිල්ලා කතා කරොත් මගේ ඇප් එකේ ලියවෙනවා ඔබගේ යුනික් රෙෆරන්ස් කෝඩ් එක. එතකොට ඒක එන්ක්‍රිප්ට් කරලා ලියවි. ඉතින් මේක තමයි තව වැදගත්ම කාරණය. කොයිම මොහොතකවත් මමවත් මං සමීපයට ආපු කෙනාවත් හිටපු ලොකේෂන් එක නෙවෙයි ලියන්නේ. ලියන්නේ මං සමීපයට ආපු කෙනාගේ රෙෆරන්ස් කෝඩ් එක. එතකොට එයා ඒ ඇප් එක දාගෙන ඉන්න ඕන. දාගෙන නැත්නම් ඒක ලියවෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි රජය බොහොම මහන්සි වුණේ මේ දේ වැඩි ප්‍රජාවක් තුල ගෙනියන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වැළදිච්ච කෙනෙක් හරහා සම්බන්ධ වෙච්ච අයව හඳුනා ගන්න. අර මං කිව්ව අනිත් කාරණේ තමයි වැළඳෙනකන් සහ කැමැත්ත දෙනකන් ඔබගේ ෆෝන් එකේ ඒ සටහන් වෙච්ච ඩයරිය කියලා ඩිජිටල් ඩයරි එක නැත්නම් එන්ක්‍රිප්ටඩ් රෙෆරන්ස් ඩාටා එක කොයිම මොහොතකවත් රජයට යන්නේ නැහැ. ඒ කියන්නේ කවදා හරි මේ පැන්ඩමික් එක ඉවරයි කියලා ඒක ඔෆිෂියලි කිව්වොත් එදාට ඔක්කොම මැකෙනවා ෆෝන් එකෙන්, සහ දවස් 21ක් පරණේව කොහොමත් මැකෙනවා ෆෝන් එකෙන්. ඒතර කෙනෙකුට වැළඳිලා කැමැත්ත දුන්නොත් හැරෙන්නට ඒක රජයටවත් කාටවත් බලන්නවත් බෑ, ඔබටවත් බලන්න බෑ. මොකද ඒක එන්ක්‍රිප්ටඩ්. ඉතින් ඒක බලන්න පුළුවන් ඇප් එකෙන් දුන්නු එන්ක්‍රිප්ෂන් කීයක හරහා පමණයි. ඉතින් සරලව කිව්වොත් මේක ඩිජිටල් ඩයරි එකක්. ඒ ඩයරියේ ඔබටවත් කියවන්න බැරි විදිහට ඒක එන්ක්‍රිප්ට් වෙලා තියෙන්නේ. ඒ හරහා ඔවුන් කරන්නේ ලෝකයේ වැළඳුණු කෙනෙක් ආශ්‍රය කරපු අය දින පසුගිය දින 21 තුල කවුද කියලා හරියට හඳුනාගෙන ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට ප්‍රයෝජනක් විදිහෙන් විදියට තමයි මෙවුන් මේ භාවිතා කරන්නේ. මම මේ සරලව කිව්වේ නමුත් තාක්ෂණිකව මේක වෙන්නේ Bluetooth තාක්ෂණය හරහා. Bluetooth තාක්ෂණය කරන්නේ ඔබ අවට තියෙන අයව හඳුනා ගැනීම පමණයි. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ බොහොම අනිසි බියක් තිබුණා. මේකින් ලොකේෂන් එක ගවර්න්මන්ට් එක ලියා ගන්න කියලා. මම ඉන්නේ අද කොතනද, හෙට කොතනද, මගේ ගාවට ආපු අය කොතනද හිටියේ, එහෙම දෙයක් කොහෙත්ම වෙන්නේ නැහැ. ඒකන පරීක්ෂණ කරලා බොහොම සාහිතික කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාධීන අය, ස්වාධීන සයිබර් ප්‍රොෆෙෂනල්ස්ලා, අපේ ශේෂ්ඨ නියමුතු අය. ඒගොල්ලන්ගේ වාර්තාත් කියවලා බැලුවා. ඒක පැහැදිලිවම කියලා මේක බ්ලූටූත් තාක්ෂණය පමණයි භාවිත කරන්නේ. ඇත්තටම කෙටියෙන්ම මම කිව්වත් ඒක ඉතාමත්ම ඒකේ සැලසුම් බැලුවාම අඩුපාඩු තිබුණත් අපි ඊගෙන පස්සේ කතා කරමු. සැලසුම් බැලුවාම ඉතාමත්ම ප්‍රශස්ත කාර්යභාරයක් ඔවුන් කරලා තියෙනවා. සර්ට්
එතකොට දැන් ඇත්තටම මේ වගේ ඇප් එකක් කිව් ආකාරයෙන් බ්ලූටූත් තාක්ෂණය භාවිත කරන මෙහෙම ඇප් එකකින් ඇත්තටම තියෙන තර්ජනය කුමක්ද අපේ පෞද්ගලික දත්තවලට?
ඔව්, දැන් ඒක තමයි ඇත්තටම දැන් ගොඩ දෙනකොට තියෙන ප්‍රශ්නේ. මම හිතන්නේ ඔවුන් හිතන්නේ හරි ආණ්ඩුවක් අපේ පුද්ගලික දත්ත එකතු කරනවා. ඒගොල්ලෝ කියනවා අපි දන්නේ නැහැ මොකද බ්ලූටූත්ද මොකද දන්නේ නැහැ, ඔය එකතු කරනවා. ඉතින් ඒවයි මොනවා කරනවත් දන්නේ නැහැ. ඒ කියන්නේ නැත්නම් අපේ ප්‍රයිවසි, අපේ පුද්ගලිකත්වය පැත්තට තියෙන ගැටලු මොනවද කියලා. දැන් මෙතන හැබැයි වැදගත්ම කාරණේ තියෙන බ්ලූටූත් තාක්ෂණය හරහා ගත්තාත් ඔබේ මොන දත්තද සටහන් වෙන්නේ කියන එක ඉතාම වැදගත්. ඇත්තටම මෙතන සටහන් වෙන්නේ නම. නමට මම ඉන්ස්ටෝල් කරගන්න ඉදී මම දාන්න ඕනේ නැහැ මගේ නම. මට දාන්න පුළුවන් එකට අන්වර්තනාමය. එතකොට වයස් පරාසය. එතකොට මට අවශ්‍ය නැහැ මගේ ඇත්ත වයස දාන්න. ඒකත් පරාසය. එතනත් පැහැදිලිදී ඔයගොල්ලන්ට එතනත් ඔවුන්ට ඇත්තටම උපන්දිනය වගේ දේවල් ඔවුන් එකතු කරන්නේ නැහැ. පෝස්ට් කෝඩ් එක. එතකොට ඒගොල්ලෝ දැනගන්න ඕනේ මොකක් හරි ව්‍යාප්තියක් සිදුනොත් මොන පැත්තෙද මේ ව්‍යාප්තිය වෙන්නේ ඒක දැනගන්න. සහ ෆෝන් නම්බර් එක. ඉතින් ෆෝන් නම්බර් එක තමයි ඇත්තට මේ හතරම ගත්තාම යම් කිසි සංවේදී දත්තයක් විතර තියෙන්නේ ෆෝන් නම්බර් එක. ඉතින් ඔබට පැහැදිලිදී බ්ලූටූත් තාක්ෂණය හරහා මං සමීපට ආපු කෙනෙක්ගේ ඒ දත්ත ගන්න හැ මගේ ෆෝන් එකට. ඒකෙන් කරන්නේ ඒගොල්ලෝ සමීපට ආපු කෙනාගේ රෙෆරන්ස් කෝඩ් එක. ඒ කියන්නේ අපි එකට කියමු මොකක් හරි ඔවුන්ටම ආවෙනික වූච්ච කෝඩ් එකක්. ඒක කවුරුවත් දන්නේ නැහැ. ඒක දන්නේ ඇප් එකේ සෙන්ට්‍රල් ඩේටාබේස් එක විතරයි දන්නේ. ඒ නිසා මං සමීපට ආපු කෙනෙක් කොයි මොහොතක බවෙන්න ඕන නැහැ. එයාගේ වයස, නම, ඒ ටික මගේ ෆෝන් එකේ ගබඩා වෙනවා කියලා. ගබඩා වෙන්නේ කේතයක් පමණයි. Bluetooth තාක්ෂණය හරහා ඔබ කිව්ව ප්‍රශ්නෙට උත්තරේ. නමුත් දැන් ප්‍රයිවසි සම්බන්ධයෙන් නම් විශේෂ දෙයක් මට කියන්න තියෙනවා. මම මෑත කාලන දැකපු වැඩිම විදියට සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයේ තියෙන සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ අය වැඩිම විදියට අවධානයක් යොමු කරලා ඉතාමත්ම පරීක්ෂණ වලට වාජනය කරපු ඇප් එකක් මේක. ඒ අතරේ රජය පැත්තෙන් කවදාවත් නොදුටු තරම් ඔවුන් පුදුම විදියට මේ නෛතිකමය පැත්තෙන්, ඒ කියන්නේ නීතිමය පැත්තෙන් සෑහෙන ආවරණයක් ලබා දුන්න උන්ට ඕන ජනතාවට පෙන්වන්න සැකකටයුතු වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඔවුන් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරා තනිකරම මේ වෙනුවෙන්. ඒ පනත අනුව මේ හරහා එකතු කරන දත්ත භාවිතා කරන්නට පුළුවන් මේ රෝග ව්‍යාප්තිය කළමනාකරණය ගැනීමට අවශ්‍ය විපුද්ගලයන් සොයා ගැනීමට. ඒ කියන්නේ කන්ටැක්ට් ට්‍රේසින් පර්පස් එකට පමණයි. ඒක ඉතා වැදගත්. මේක සහ ඒ පනත තුලින් ඔවුන්ට මධ්‍යම රජයට තහනම් කරලා තියෙනවා වෙන කිසිම නීතියක් යොදාගෙන මේ පනත හකුළුවලා ඒ දත්ත ගන්න ඉගලන්ට. ඒ කියන්නේ අපි හිතමු ත්‍රස්තවාදී සම්නෙවැලක් වීම පනත වගේ පනතක් ගෙනෙල්ලා මේකේ තියෙන දත්ත ටික මධ්‍යම රජයට ගන්න බැරි කරලා තියෙනවා ඒ පනත තුල. ඉතින් ඒ නිසා තව කියලා තියෙනවා දැන් ඔබ අහලා ඇති 5Y ට්‍රීටි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ බලගතු රටවල් පහක් ඕස්ට්‍රේලියාව සම්බන්ධව ඇමරිකාව ඇතුළුව ඒ අයට එයාගේ රහස් දේවල්, ඒ කියන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය රහස් දත්ත උන්ට පුළුවන් ඇතුළේ හුවමාරු කරගන්න අනිත් අයට නොකිය. ඉතින් මේක හරි බලගතු එකක්. මේ පනතෙන් ඊට පාවා, ඒ කියන්නේ ඇමරිකාවටවත් ඉල්ලුවොත් දෙන්න බෑ කියලා ඒ පනති තියෙනවා. නමුත් කෙනෙකුට කියන්න පුළුවන් අයියෝ ඔය ආණ්ඩුව ඔහොම කියයි, නීති ඔහොම කියයි, එනකොට අපි කොහොමද දන්නේ ඕක ඇස්සේ හංගලා මොන දත්ත යවනවද දන්නේ නැද්ද කියලා. ඉතින් ඒකට මට සයිබර් ශේෂ්ඨ කෙනෙක් විදියට බොහොම වක්කීමෙන් කියන්න පුළුවන් මේකේ සෝස් කෝඩ් එක, ඒ කියන්නේ කේතය ඇතුලේ තියෙන්නේ. සරල භාෂාවෙන් කිව්වොත් මේක හරියට කාර් එකක බොනට් එක ඇරලා කාර් එකේ ඇතුලේ එන්ජින් ඔක්කොම වැඩ කරන හැටි පෙන්වනවා. එතකොට කෙනෙකුට හංගලා තියෙනවා නම් එතන පේනෝ දෙයක්. ඒ වගේ ඕනම ඇප් එකක සෝස් කෝඩ් එක කියන්නේ ඒක ඇතුලේ වැඩ කරන විදිහ. එතකොට ඒකෙන් ඊගොල්ලෝ සයිබර් ශේෂ්ඨ කට්ටිය බොහොම ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් අය, ඒ කියන්නේ වෙන ආණ්ඩුවට සම්බන්ධ නැති අය එකතු වෙලා මම ඒ ප්‍රෝග්‍රෑම් වලුත් යන ඒවත් මම බැලුවා. ඉතින් ඒගොල්ලෝ බොහොම සැකෙන්ම තමයි මේක බැලුවේ. ඒ බලලා එහෙම වුණත් ඒගොල්ලෝ පැලි ගන්න තිබුණා. අඬුව කියපු විද්වත්ත විතරයි වුන් එකතු කරන්නේ. සහ ඒක ෆෝන් එකකින් එළියට යන හොර ක්‍රමයක් නැහැ කියලා වුන් එතන බය නැතුව කිව්වා. ඒ නිසා රජයේ නෛතිකමය පැත්තෙන් සහ තාක්ෂණිකමය පැත්තෙන් සෑහෙන සේවයක් සෑහෙන විනිවිදභාවයක් ඇතිව මේ කටයුතු කරනවා කියලා මට කියන්නට පුළුවන්.
එතකොට ශම්පික දැන ඇත්තටම රජයට යම් තොරතුරු මේ ලබාගත හැකිද කුමන රජයකටද මේ ලබාගත හැකිවන්නේ සහ අපි ඇත්තටම මේ කොවිඩ් සේෆ් ඇප් එක බාගත කරගන්නට බිය වී යුතුද ඔබේ අදහස කුමක්ද ඒ ගැන?
දැන් මම මුලින්ම ඔබේ මුල්ම ප්‍රශ්නෙට දැන් මොන දත්තද ගන්නෙ රජයට මොන හරි දත්ත ගන්න පුළුවන්ද? දැන් රජයට ඇත්තම දත්ත ගන්න පුළුවන්. දැන් ඒක උත්තරේ ඔව් ඒකට. හැබැයි මෙතන කාරණයක් තියෙනවා මතක් කරන්න. රජයේ කාටද ගන්න පුළුවන්? අර පනතෙන් මට එතන මම සඳහන් කරපු විදිහට දැන් ඒ පනතෙන් මෙය මධ්‍යම රජයට මේ දත්ත ගන්න බෑ. ඒතකොට කාටද ගන්න පුළුවන්? ගන්න පුළුවන් ස්ටේට් ගවර්න්මන්ට්ස් වලට. ඒ කියන්නේ ප්‍රාන්ත රජයන් වලට සහ ටෙරිටරිස් වලට. දැන් එතනින් කාරණා පැහැදිලිද? මේක රජය පැත්තෙන් මේ සමස්ත පද්ධතියම ඩිසයින් කරලා ඒ කියන්නේ සැලසුම් කරලා මේව කරාට ගවර්න්මන්ට් එකට මධ්‍යම රජයට මේකේ දත්ත ගන්න බැරි කරලා දැන් වික්ටෝරියා ප්‍රාන්ත කෙනෙකුට නම් ප්‍රශ්නේ තියෙන්නේ ගන්න පුළුවන් වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරයි. මධ්‍යම රජයටත් බෑ. ඒ සමහර වෙන ප්‍රාන්ත රජයටත් බෑ. ඉතින් ඔබට පැහැදිලිදී ඒක ගන්න පුළුවන් සෞඛ්‍ය ශිෂ්‍යට ඒ අවසර ලත් අයට පමණයි. මම ඔතන මම වෘත්තිකයෙක් විදියට මම ඔතන බොහොම කැමති විනිවිදව කතා කරන්න. මොකද එනනම් පුද්ගලිකත්වය සම්බන්ධ කෙනෙක් ඇත්තටම බිය වෙලා එයා හිතනවා නම් මම කැමති නැහැ අඩු ගන්න මේ ටිකවත් දෙන්න කියලා. ඒක සම්පූර්ණ ඔහුගේ ඔහැගේ නිදහස. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවා හරි වැරදි නෙවෙයි. ඒ කියන්නේ මේක ඉන්ස්ටෝල් කරගත්තු අය හය ඉන්ස්ටෝල් නොකරන අය වැරදි වගේ සරල තැනක නෙමෙයි මේ කියන්නේ. මේවා පුද්ගලික තීන්දුව. තම පර්සනල් ඔපිනියන්ස්. එහෙම නැත්නම් පර්සනල් විෂස්. ඒ නිසා මම කියන්නේ ඔබ බය වුණේ කරුණු නොදැන නම් මං හිතන්නේ මේ මොහොතේ මං සඳහන් කරපු කාරණාත් එක්ක ඔබට පැහැදිලි ඇති මේකේ සාමාන්‍යයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ කොහොමද තාක්ෂණික පැත්ත වැඩ කරන්නේ සහ නෛතික පැත්ත වැඩ කරන්නේ. ඒ කරුණු අහලත් ඔබට හිතනවා නම් ඒත් මම තාම කැමති නැහැ මේක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒක ඔබට අයිති කාරණයක්. මම පුද්ගලිකව සයිබර් security says even on cyber action says කෙනෙක් විදියට මම මාත් එක්ක වැඩ කරන අනිත් cyber professionals ලත් එක්ක කතා කරලා මේ සම්බන්ධව මම ඉන්න ස්ථානේ නම් මේ මොහොතේ මේ restrictions එහෙම නැත්නම් මේ සීමා ලිහිල් කිරීමේ කාර්යදී අපිට second wave එකක් ආයි ආවොත් මේ මොහොතේ දැන් රට හොඳ තැනක තියෙනවා. second wave එකක් ආවොත් මොකද දැනටමත් මේ app එක හරහා අපි ටෙරිනා ප්‍රාන්තේ දැනටම මේ app එක හරහා අඩුම ගානේ එක අවස්ථාවක් හරි අඳුරගෙන තිනවා මේ app එක සාර්ථකව භාවිත කරපු වෙලාවට අපේ රට තුල තවම බොහොම හොඳින් මේක පාලනය වෙච්ච නිසා ඇප් එක තාම ප්‍රයෝජනෙට ආවේ නැහැ කියලා වගේ පේන්න පුළුවන්. එකයි දෙකයි අවස්ථා ඇවිල්ලා තියෙනවා. නමුත් second wave එකක් ඇවිල්ලා ලොකු ප්‍රජාව්‍යාප්තියක් ආපු දවසකට මේ ඇප් එක තියෙන ඒ ඉන්ස්ටෝල් වෙච්ච අය ඒකට සම්බන්ධ වෙච්ච ගමන් රජයට සහ ඒ සෞඛ්‍ය ශිෂ්‍යයේ අයට බොහොම පහසුවෙන් ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා.
සබ ආරක්ෂාව පිළිබඳ වෘත්තකයකු වන චම්පික යටගම මහතා තමයි අපිත් සමග ඒ කතා බහට එකතුනේ. චම්පික අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SPS සිංහල වැඩසටහනත් සමඟ මේ කතා බහට එකතු වීම පිළිබඳව.
ඔබටත් බොහොම ස්තුතියි චරිත මාව සම්බන්ධ කරගත්තට මේ කාරණය ගැන සාකච්ඡා කරන්න.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.